ನಿವೇದನೆಯಾಗಿ 40ನೇ ಅಧಿಕಾರಿಯು ಮಹಾಜನ ಆರಕ್ಷಕ ಆಜ್ಞಾಪನತೆ ಪಣತಿ ದುಲಸ್ವನಿ ವಗಂತಿಯ ಇನ್ ಮಾವಿತ ಬೆವನು ಪರತಲ ಪ್ರಕಾರ ಮಹಾಜನ ಸಾಮ್ಯ ಪಾತ್ತಾಗ ನಿಯಮ ಸಂದಹಾವನ ಅವಶ್ಯತಾವೇ ಸಲಗಿಲ್ಲಟ ಗಣಿಮಿ ಫಲಮೇನಿ ಉಪಲೇಖನೆ ನಿಶ್ಚಯ ಕೊಟ್ಟ ದಕ್ಕನ ಸನ್ನದ್ಧ ಹಮದಾವಲು ಸಿಯಲು ಸಾಮಾಜಿಕ ಈ ದೆವನಿ ಉಪಲೇಖನೆ ನಿಶ್ಚಯ ಕೊಟ್ಟ ದಕ್ಕನ ಪ್ರದೇಶವಲ ಮಹಾಜನ ಸಾಮ್ಯ ಪಾತ್ತಾಗ ನಿಯಮ ಸಂದಹ ಕೆಂದವನು ಬವ ಆಜ್ಞಾವಕ್ ನಿಕುತ್ ಬವಟ ಆಜ್ಞಾವನ್ ನಿಕುತ್ಕಟ ಏನು ಉಕ್ತ ಆಜ್ಞಾಪನತಿ ವಿಷಯಕ ದಿಗ ವಗಂತಿಯ ಸಮಗ ಕಿವಿಯುತು ದಿಗ ತುನ ವಗಂತಿಯ ಪ್ರಕಾರ ಏ ಬಾ ಪಾಡ್ಮೇಂತರು ಮೇನ್ ತೆನುಂದೆಮಿ ಶ್ರೀಲಂಕಾ ಜನಾಧಿಪತಿ ಶ್ರೀಲಂಕಾ ಪ್ರಜಾತಾಂತ್ರಿಕ ಸಮಾಜವಾದಿ ಗಣರಾಜ್ಯ ಆಂಡುಗ ವ್ಯವಸ್ಥಾವೇ ಹೆತ್ತ ನಾಮವಿನ ವ್ಯವಸ್ಥಾ ಪ್ರಕಾರವು ಮನುಷ್ಯನ್ ವಿಸ್ಸಾಯ ವಿಸಿತನೇ ಡಿಸೆಂಬರ್ 13 ದಿನ ಏಕತುಗಳ ಹಾಗೆ ಮತ್ತು ಬದು ಸಂಶೋಧನೆ ಮುದಲ್ ಸಹ ವಿಸರ್ಜನೆ ನೆಮತಿ ಪಣ ಕೆಟ್ಟು ಪತ್ತಲು ಸಹತಿಕೆ ಸತಾಂಕರ್ಲದ ಬಹು ನನ್ನನ್ನು ಕೆಮೆತ್ತೇನೆ ಎಂ ಮಂತ್ರಿವರಿಗೂ ಸಂಬಂಧಿ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಆಚಾರ ಧರ್ಮ ಸಹ ವರಪ್ರಸಾದ ಕಾರ್ಕ ಸಭಾ ವಿಸಿನ್ ನಿಗುತ್ಕಲದ ಚೋದನಾ ಪತ್ರೇಕ ವೆನ್ ವೆನ್ ಊ ವೆರ್ರಿ ದೇಕಕ್ ಹೋ ವೆಡಿಗಣನಕ್ ಸಂದಹ ಚೋದನಾವೆನ್ ವೆನ್ 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 ವಶೇನ್ ಏಕಕಟ ವಡ ವೆಡಿಗಣನ ದಕ್ವಾ ಎತಿವಿಟ ಇಕಿ ಮಂತ್ರಿವರ್ಯ ಇಕಿ ಚೋದನಾ ಪತ್ರೇ ದಕ್ವಾ ಎತಿ ಚೋದನಾವಲಿ ಏಕಕಟ ವಡ ವೆಡಿಗಣನಕ ವರದಕರು ವಿ ಎತಿ ಅವಸ್ಥಾವಕ ಕಾಲಿನ್ ಕಾಲಟ ಸಂಶೋಧನೆ 1953 ಅಂಕ 21 ಧರಣ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಬಲತಲ ವರಪ್ರಸಾದ ಪಣತಿ 28 ವಗಂತಿಯ ಪ್ರಕಾರವ ನಿಯಮಕಲಹಕ್ಕೆ ಉಪರಿಮ ದಂಡುವಂಬ ಪಿಡಿವಂದವ ಗರು ನೀತಿಪತಿ ತುಮಾಗೆ ಮತೆ ವಿಮರ್ಶನದಾತರ ಏ ಅನುವ ಗರು ನೀತಿಪತಿ ತುಮಾ ವಿಸಿನ್ ಆಂಡುಗ ವ್ಯವಸ್ಥಾವೇ ಹಯ 66 ಇ ಸಹ 67 ವ್ಯವಸ್ಥಾ ಕಲೀನ್ ಕಾಲಟ ಸಂಶೋಧನೆ ಸಂಶೋಧಿತ 1953 ಅಂಕ 21 ಧರಣ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಬಲತಲ ವರಪ್ರಸಾದ ಪಣತಿ 22 3 3 27 1 ಸಹ 32 ವಗಂತಿ ಸಹ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಸ್ಥಾವರ ನಿಯೋಗ 77 1 77 2 77 3 ಸಹ 1979 ಅಂಕ 15 ಧರಣ ಅಪರಾಧ ನಡುವಿಧಾನ ಸಂಗ್ರಹಾಯ ಪಣತಿ 5 10 1 ವೆನಿ ವಗಂತಿ ಸಲಕಾಬಲ ಆಂಡುಕ ವ್ಯವಸ್ಥಾವೇ 66 ಇ ವ್ಯವಸ್ಥಾ ಯಟತ್ವ 1973 ಅಂಕ 15 ಧರಣ ಅಪರಾಧ ನಡುವಿಧಾನ ಸಂಗ್ರಹಾಯ ಪಣತಿ 5 10 1 ವಗಂತಿಯೇ ವಿಧಿವಿಧಾನ ಅನುಗಮನೆ ಕರವೇನ್ ದಂಡುವಂ ಕಲೆ ಹಾಕಿ ಬವ ಮತೆಯ ಪೆಹದಿಲಿ ಕರೆಯತ್ ಈ ಅನುವ ಎಕ್ ಸಿದ್ಧಿಯಕ್ ಸಂದಹ ಚೋದನಾ ಪತ್ರೆ ವೆನ್ ವೆನ್ ಊ ವೆರದಿ ದಿಕಕ್ ಹೋ ವೆಡಿಗಾನಕಟ ಎಂ ಮಂತ್ರಿವರಿಗೆ ವರದ ಕಾವಿತಿ ಅವಸ್ಥಾವಕ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಬಲತಲಹ ವರಪ್ರಸಾದ ಪಣತಿ 28 ವಗಂತಿ ಅಟತಿ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮಂತ್ರಿವರಿಗೆ ಸೇವೆ ಅತ್ತಿಟ್ವೀಮ ಏಕ್ ಮಾಸ್ಯಕ್ ಹಿಕ್ಕೋಣ ಕಾಲ ಸೀಮಾಕ್ ಸಂದಹ ಆಂಡುಗ ವ್ಯವಸ್ಥಾವೇ 66 ಈ ವ್ಯವಸ್ಥಾ ಅನುವ ಮಾಸ ತುನಕ ಉಪರಿಮಿಕಟ ಅಟತ್ ನಿಯಮಕಲ ಹಕಿ ಭವ ನಿರೀಕ್ಷಣೆಯ ವೇ
ಸಭಾಪತಿ ನಿಯೋಜ್ಯ ಕಥಾನಾಯಕ ನಿಯೋಜ್ಯ ಕಥಾನಾಯಕೇ ಬಾಸಿಕಟ ಅಡು ದಡುವಾಗಿಲ್ಲ
ಡಿಸೆಂಬರ್ 12 ದಿನ ಪ್ರವತಿ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಕಟ್ಟುವುದು ಪಿಲಿವಂತ ಕಾರಕ ಸಭಾ ರಸೀಮೇದಿ ಒಬ್ಬತುಮಾಟೆ ಏಕ ಮಂ ಪೆಹದಿಲ್ ಕರಣ ಬೆಂದಿಲ್ಲ ನ್ಯಾಯ ಹೇತು ಕುಮಕ್ತ ಕೇಳ ಒಬ್ಬತುಮಾ
ಓ ಓ ඔබතුමාට නියෝජ්‍ය කතානායකතුමා ගැන විශ්වාසයක් නැහැ කියන්නේ.
හරි. ඉතින් ඔබතුමා මොන එකක් හිතාගන්නේ? ඔබතුමාට කිසි දෙයක් පැහැදිලි කරන්න මම බැඳිලා නැති බව මතක තියාගන්න. චමින්දි විදේහිර මන්ත්‍රීතුමා පොඩ්ඩක් ඉන්නවද? ඔබතුමාගේ අවශ්‍යතාවයට අපි අවස්ථාව දෙන්න. ඒක නියමිත වේලාවෙදී ඔබතුමාට අවස්ථාව දෙන්න. ඔස්සේ විපක්ෂනායකතුමා.
කළු කතානායකතුමා, දැන් ඔබතුමා ප්‍රකාශ කරා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ යම්කිසි පැහැදිලි කිරීමක් පිළිබඳ ඉල්ලීමකට ඔබතුමා බැඳිලා නැහැයි කියලා උත්තරයක් දෙන්න. හැබැයි ඔබතුමා තමයි මෙතුමාගේ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ 225 දෙනාගේම අයිතිය වරප්‍රසාදය රකින්නට සිටින ප්‍රධාන පුද්ගලයා. ඒතර මම ඔබතුමාගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා එහෙම උත්තරයක් දෙන්න එපා. මොකද ඔබතුමාගෙන් හැරෙන්න අපිට විස්තර කිරීමක් ගන්න වෙන කවුද ඉන්නේ? ඔබතුමා තමයි අපේ අයිතිය ආරක්ෂා කරන්නට රැක ගන්නට ඉන්න ප්‍රධාන බලධාරිය. කතානායකතුමා නෑ වෙලාව නෙවෙයි මේක වැදගත් ප්‍රශ්නයක් අහන්නේ. කට්ටියට අමාරු වුණාට කරන්න දැන් අපි ප්‍රශ්න අහනවා. ගරු කතානායකතුමනි, ඔබතුමා අපේ අයිතිය ආරක්ෂා කරන ප්‍රධාන භාරකාරතුමා නම් අපිට පුළුවන් නම් ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහන්න ඔබතුමාට පුළුවන්කම තියෙන්නට ඕනනේ. ඔබතුමා ප්‍රබුද්ධ නම් ප්‍රශස්ත නම් ජ්‍යෙෂ්ඨ දේශපාලඥෙක් නම් මං හිතන්නේ ඒක සුදුසුයි කියලා මේ මම බැදිලා නැහැ ඔබතුමාට උත්තර දෙන්න කියන්නේ. මං ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා ඔබතුමා එහෙම කියන්න එපා. මමත් කාරුණිකව ඉල්ලීමක් කරනවා කිරියල් අමතිතුමා ඉදිරිපත් කරපු ඒ ප්‍රශ්නයට අඩුම ගානේ අද පිළිතුරක් දෙන්න බැරි නම් හෙට උදේට හරි පිළිතුරක් ලබා දෙන්න. ඒක ගැන පරිශීලනය කරලා මං ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ.
විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ විනය සම්බන්ධයෙන් කතානායකවරයාට තමන්ගේ අභිමතය විශේෂයෙන් ක්‍රියාත්මක කිරීමේ බලය ලබා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට අපි කවුරුත් ගරු කරමු. 20-23 දෙසැම්බර් 12 වෙනි දින පැවති පාර්ලිමේන්තු කටයුතු වෙනද කාර්යක සභා රැස්වීමේදී පහත සඳහන් පාර්ලිමේන්තු සංසදන දෙකක් ස්ථාපිත කිරීම සඳහා අනුමැතිය හිමි වී ඇති බව මෙම ගරු සභාවට දැනුම් දීමට කැමැත්තේ. ගරු මහාචාර්ය තිස්ස විතාරණ මහතා සහ තවත් මන්ත්‍රීවරයන් 9 දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයක් කෝකස් ඔෆ් මෙඩිකල් පාර්ලිමෙන්ටේරියන්ස් ඔෆ් ශ්‍රී ලංකා ස්ථාපිත කිරීම සහ ගරු ඉරාන් වික්‍රමත්ත මහතා සහ තවත් මන්ත්‍රීවරයන් 21 දෙනෙකු විසින් කරන ලද ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා දේශගුණික පාර්ලිමේන්තු සංසදයක් ක්ලයිමේට් පාර්ලිමෙන්ට් ඔෆ් ශ්‍රී ලංකා ස්ථාපිත කිරීම නිවේදන. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 20-22 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ 36 කොටස සහ 9 කාණ්ඩයේ 19 කොටස මම ඉදිරිපත් කරමි.
සභානායකතුමනි, කී වාර්තා මුද්‍රණය කළ යුතුය යෝජනා කර.
2. ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 10 කාණ්ඩයේ 6 කොටස නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය සම්බන්ධ විශේෂ විගණන වාර්තාව සහ 7 කොටස ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ විසින් 20-22-23 වර්ෂයේ සඳහා සිදු කළ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ප්‍රසම්පාදනය සම්බන්ධ විශේෂ වාර්තාව මම ඉදිරිපත් කරමි.
කථානායකතුමනි, කී වාර්තාම් ඍණකල්පය යෝජනා කරන.
පිපිලියකනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා, රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සහ පළාත් සභා අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව විවෘත සහ වගකීතු රජයක් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ප්‍රතිසන්දාන සහ ජාතික සමගිය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා රාජ්‍ය උකස ආයෝජන බැංකුවේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා උප පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා සීමා සහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව, 2021 වර්ෂය සඳහා සංවර්ධන ලොතරැ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ තේ මම යෝජනා කරමි. 2007 අංක 48 ධර්ම විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවන වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 නොවැම්බර් 1 දිනේදී අංක 23.56 අදීර 20 ධර්ම අතිශේෂ ගසපත්‍රය පල කරන ලද නියමයේ මම ඉදිරිපත් කරමි. මෙම නියමයේ රජයේ මුදල් පිළිබඳව කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2022 අංක 43 දන්න විසර්ජන පරතේ 6 වගන්තිය යටතේ 2023.11 සිට 2023.12.19 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වාර්ෂික අංක 248 පරිපූර්ණ සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාප්තිය මගින් සිදු කළාද පරිපූර්ණ වෙන්කිරීම පිළිබඳව සටහන සහ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව 2024 ජනවාරි 3 දිනේදී අංක 23.65 දීර්ඝ 29 දරන අතිශේෂ ගතපත්‍රයේ හා එහි උපලේඛනයේ පල කරමින් කළාද ප්‍රකාශය මම ඉදිරිපත් කරමි.
ගරු අධ්‍යාපන ඇමතුමා,
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාව යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු වරායහ නාගරික සංගත නිවාසය ඇමතුමා,
කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
වරායහ නාවික අමාත්‍යතුමා,
කථානායකතුමනි, 2021-22 වර්ෂ සඳහා සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යතුමා,
කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා සැලසිනේ රූපවාහිනී ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව මාධ්‍ය තාරුණ්‍ය උරුමය සහ නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය වාර්ෂික වාර්තාව, 2022 වර්ෂය සඳහා ජාතික ගමනාගමන කොමිෂමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්ෂික වාර්තාව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ අධීක්ෂණ කාරක සභාවට යොමු කරන ලෙස යෝජනා කරමි. මෙම ලිපිලේඛනාදී පිටපත් ගරු මන්ත්‍රීතුමන්ලා වෙත සපයා ඇත.
ගරු පරිසර මාත්‍රා,
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා GSMB ටෙක්නිකල් සර්විසස් පෞද්ගලික සමාගම වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව පරිසර ස්වාභාවික සම්පත් සහ ත්‍රිසාර සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමතුමා,
ගරු කථානායකතුමනි, 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2020-22 වර්ෂය සඳහා කුඩා තේපතු සම්වර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව, මේ දෙකම 2022 වාර්ෂික වාර්තා, ගරු කථානායකතුමනි, මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා භාණ්ඩ හා සේවා ප්‍රණයන ඉහළ නැම්වීම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවේ කෘෂිකර්මාත්‍යාංශ සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119-4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු ඇමතුමා,
Honorable Speaker, I present the annual report and statement of accounts of the Office of Reparation for the year 2021. I move that this report be referred to the Sectoral Oversight Committee on Just and Law Abiding Society. I present regulations made by the Minister of Justice with the concurrence of Chief Justice under Section 60, Red Beach Section 61 of the Judicature Act No. 2 of 1978 and published in the Gazette Extraordinary No. 2238/34 of 30th July 2021 and regulations made by the Minister of Justice, Prison Affairs and Constitutional Reforms with the concurrence of the Chief Justice under Section 60, and read this section 61 of the Judicature Act number 2 of 1978 and published in the Gazette Extraordinary number 2303/23 of 26th October 2022, I move that these regulations be referred to Ministerial Consultative Committee on Justice, Prison Affairs and Constitutional Reforms.
Thank you. Uddeshasanaha agamika katutva mettum.
Karu Katanagatumani, Didas Vishesa, Didas Vishika Varshesanda, Hindu Sanskriti Karabudele, Varshik Karsadana Vata Manjipat Karmi, May Vata Agri Katidua, Saji and Pilibando, Anchik Addiction, Karak Sabaita, Mukulita, Yojana Karmi.
Velandaha Vanija Katutua Metuma.
Garu Katanagatumani, Didas Vishika Varshesada, Samupakara Sangwardan Department, Kare Sadana Varta Mamidipat Karmi, මෙම වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාර්ක සභාව වාර්තා පිළිගැනීමේ යුක්තිගරුක හා නීතිගරුක සමාජයක් වෙනද ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව WDA සෙනෙවිරත් නැත්තුම්.
Honorable Speaker, I present the report of the Sectorial Oversight Committee on Just and Law-Abiding Society on performance report of the Legal Development Department for the year 2022. Annual performance report of the Department Community-Based Correction for the year 2022, performance report of the Department of Public Trustee for the year 2022, and annual performance report of the Department Conciliation Board for the year 2022, which are referred to the committee. Copies of the papers have been provided to members.
සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යාලයේ වාර්තාව ඩිලන් පෙරරමැතිතුමා.
ගරු කතානායකතුමනි, ප්‍රතිසන්දානයේ හා ජාතික සමගිය පිළිබඳ ආංශික කාර්යක සභාව වෙත යොමු කරන ලද ජාතික සමගිය හා ප්‍රතිසංස්ථාන සඳහා වන කාර්යාලි පනත් කෙටුම්පත, සමත මණ්ඩල සංශෝධන පනත් කෙටුම්පත සහ සමතකරණය තුළින් ඇතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ කිවිසුම් පිළිගැනීමේ හා බලාත්මක බලත් කෙරුම්පත සම්බන්ධයෙන් වූ එකී සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ළමුන් කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව තලතා අතුකූරණ මැතිනි.
ගරු කතානායකතුමනි, ළමුන් කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආංශික කාර්ක සභාවේ විසින් ශ්‍රී ලංකාවේ රැකියා නියුතු කාන්තාවන්ගේ වයස අවුරුදු 5ට අඩු දක්වා වූ දරුවන්ගේ ආරක්ෂාව හා රැකවරණය සම්බන්ධව පවතින ගැටලු සඳහා නිර්දේශ සම්බන්ධයෙන් වූ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ සඳහා රටේ ශ්‍රමදායකත්වයට ඉන්න ලක්ෂ 25ක වගේ කාන්තා ප්‍රමාණයක් ඉන්නවා. ඒකේ ලක්ෂ 7ක් විතර ස්වයං රැකියා කරන අය. අනිත් සියලුම දේවල් රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, වතු අංශය, මේ සෑම කාන්තාවකටම දරුවන් සම්බන්ධයෙන්, පොඩි දරුවෝ සම්බන්ධයෙන්, රැකවරණය සම්බන්ධයෙන් ඉතාම බරපතල ගැටලුවක් තියෙනවා. ඒ සඳහා පිළියම් හොයන්නට තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ.
ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව සරත් විරසේකර මැතිතුමා.
ගරු කතානායකතුමනි, පළවෙනි වාර්තාව ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද ජාතික ජල ශාස්ත්‍රීය පනත් කිරුප්පත සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. දෙවෙනි වාර්තාව ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද 2022 වර්ෂය සඳහා ආරක්ෂක සේවා අන සහ මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සම්බන්ධ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව අජිත් මාන්නපිරුම් මැතිතුමා.
අර කතානායකතුමනි, පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද 2021 වර්ෂය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ වාර්ෂික කාර්ක සාධන වාර්තා සම්බන්ධයෙන් එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම නලින් ෆර්නාන්ඩෝ මැතිතුමා.
ගරු කතානායකතුමනි, හොරණ දොඩංගොඩ රණවිරුගම අංක 53 දරන ස්ථානයේ පදිංචි GM වජිරා චන්ද්‍රලතා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවි.
37 නායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, කපුලියත්ත හාරගම වික්ටෝරියා වියු අංක 8A දරන ස්ථානයේ පදිංචි ESN එදිරිසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවි.
විජිත හේරත් නැතිතුමා.
ගරු කතානායකතුමනි, මගුලාගම සාන්ති යන ලිපිනේ පදිංචි ආර්.එම්. නිමල් කුලරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ පන්නිපිටිය කොට්ටාව මෙත්තාරම්පාර අංක 643 ඇලීරක් 1 ධර්ණ ස්ථානයේ පදිංචි ඩබ්ලිව්.එම්. රණතුංග මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
රෝහිණී කුමාරි විජේරත්න මැතිණිය.
ගරු කතානායකතුමනි, මාතලේ තැන්න පිටියේ ගෙදර අංක 44-3 දරණ ස්ථානයේහි පදිංචි එස්.එම්. වීරකෝන් බණ්ඩා මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් කිලිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න මායාදුන්න චින්තක අමල් මැතිතුමා දීවර මැතිතුමාගෙන් ඇසීමට ඇබ්සන්ට්. කෝකිලා ගුණවර්ධන මැතිණිය මුදල් මැතිතුමාගෙන් ඇසීමට ඇබ්සන්ට්. රාජිකා වික්‍රමසිංහ මැතිණිය කෘෂිකාර්ය මැතිතුමාගෙන් ඇසීමට
ප්‍රශ්නය අහනවා. ගරු කතානායකතුමනි,
කෘෂිකර්ම මැතිතුමා උත්තර දෙන්න. ඕ
නායකතුමනි, රාජිකා මන්ත්‍රීතුමියගේ ප්‍රශ්නයට පිළිතුර
වාර්තා සභාගත කරන්න පුළුවන්.
1 වර්ෂයේ මිලියන 75යි පිළිතුර. 2 පිළිතුර බොහෝ විට වගාකරුවෙකුට ලබා දෙන පැළ සංඛ්‍යාව සංවර්ධන වැඩසටහන අනුව තීරණය වේ. දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛන අනුව 1 වගාකරුවෙකුට ලබා දිය හැකි පැළ ප්‍රමාණය 5 පරිදි වේ. 1 නවවගා ප්‍රවර්ධන අපනයන කෘෂි කලාප වැඩසටහන් අවම හෙක්ටයාර් කාලක් සඳහා පැළ 900ක් හා උපරිම හෙක්ටයාර් 5ක් සඳහා පැළ 45,000ක් වශයෙන් ගෙවතු වගා වැඩසටහන් පැළ 100ක් 250ක් අතර. 3 මහනුවර මාතලේ කෑගල්ල ගම්පහ කොළඹ කළුතර ගාල්ල මාතර හම්බන්තොට රත්නපුර කුරුණෑගල මොනරාගල බදුල්ල අනුරාධපුරය පොළොන්නරුව අම්පාර. 1 පිළිතුර කෘෂිකාර්මික දැනුම තොරතුරු හා පුහුණුව කුණු තැලුම් ශිල්පය පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහන් සැකසුම් මධ්‍යස්ථාන තෙල් ආසවන ඒකක ස්ථාපනය සඳහා උපදෙස්සා ආධාර. ඊළඟ දෙවැනි කොටසට පිළිතුර 2019 මිලියන 191යි 2020 මිලියන 246.5යි 2021 මිලියන 502යි 2022 මිලියන 355යි 2023 මිලියන 178.8යි එකතුව මිලියන 1473.3යි ඈ අදාළ නොවේ.
ගරු අමාත්‍යතුමනි, අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන කුරුතු වගා ප්‍රවර්ධනය වෙනුවෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම ගැන. ඒ වගේම පහුගිය කාලේ අපි කහ වගා ව්‍යාපෘතිය ව්‍යාප්ත කරා සහ අද බොහෝ ගොවි මහතුන් කහ පළදාව ලබා ගනිමින් හොඳ පළදාවක් ලැබිලා තියෙනවා. හැබැයි මේ වෙනකොට කහ වලට හරි වටිනාකමක් වෙළඳ පොලේ නැති ගැටලුවක් තියෙනවා. ඒක අමාත්‍යංශය හරහා යම් සාධාරණයක් ගොවියන්ට ඉටු කරන්න මොන හරි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම විශේෂයෙන් ඇමතුමාගෙන් ඉල්ලස්.
ගරු කතානායකතුමනි, අපි එක වතාවක් කහ ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපි කහවලින් ස්වයං පෝෂිත වුණා. රට පුරා ඒ වෙලාවේ කහ පැල බෙදා දීම මේ වගේම ප්‍රවර්ධන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරා. ඒ නිසා අපිට විදේශ විනිමය ඉතුරු වීමක් සිද්ධ වුණා. වගේම අපේ මුල් කාලයේ වගා කර ගොවීන් වෙත ඉතා හොඳ මුදලකුත් ලැබුණා සහ අපිට ඒ අවශ්‍ය නිෂ්පාදනය ස්වයං පෝෂිත වෙලා තිබුණා. පසු කාලීනව අපිට ගැටලුවක් මත වුණා කහ නිෂ්පාදනය අතිරික්තයක් බවට පත් වුණා. ඒ නිසා යම් ගොවීන්ට අපහසුතාවයන්ට පත් වෙලා තිබෙනවා. නමුත් අපි තවමත් කහ ගෙනීමට ඉඩ දීලා නැහැ. දැන් මේ වන විටත් විවිධ ඉල්ලීම් ඉදිරිපත් වෙනවා ආනයනය කරන්න. ඒක අපි සම්පූර්ණ නවත්තලා තියෙනවා. මම විශ්වාස කරනවා දැන් ඉදිරි දිනවල කහවලට මිල ඉහළ මිලක් ලැබෙයි කියලා. මොකද ආනයනයත් කරන්න නැති නිසා වගාවත් අඩු වෙච්ච නිසා වැඩි මිලක් අනිවාර්යම ලැබේ. ඒ සඳහා අපි දැන්ටමත් ඒ කහ සැකසුම් කරුවන් සමග සාකච්ඡා කීපයක්ම පවත්වලා තියෙනවා. ඒ මේ ලංකාවේ කහ අරගෙන ඒවා අපනයනය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්න ඒ අය සූදානමින් ඉන්නවා.
ඒගේම ගරු අමාත්‍යමනි, මේක මුළු රටටම බලපාන කාරණයක් වෙලා තියෙනවා. කෘෂිකර්මාන්තය හරහා රටේ ආර්ථිකය ගොඩනගන්න යන වර්ෂයක් තමයි 2024 වර්ෂය. ඒ වගේම කෘෂිකර්මයේ නියැලෙන ගොවි මහත්ම මහත්මියගේ පහුගිය කාලයේ පුරා අපි ගම්වලට ගියාම ලොකු ඉල්ලීමක් තිබ්බේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් මේ සතුන්ගෙන් වෙන හිංසනය සහ කෘෂිකර්මාන්තය විනාශ වෙමින් යනවා. මේ වෙනුවෙන් මේ අවුරුද්දේවත් යම් පිළියමක් යොදන්න කටයුතු කරනවාද කියන එක විශේෂයෙන්ම ගොවි මහතුරු වෙනුවෙන් අනිවාර්යයෙන්ම පිළියමක් යෙදිය යුතුයි.
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නය පිළිබඳව අපි නිරන්තරයෙන්ම අවධානය යොමු කරනවා. මේක මේ වන සතුන්ගෙන් වෙන හානිය නිසා පොල්ගෙඩි මිලියන 500කට වැඩි ප්‍රමාණයක් අපිට වාර්ෂිකව අහිමි වෙනවා පොල් විතරක්. ඒ වගේම අනිකුත් එළවලු පළතුරු විශාල ප්‍රමාණයක් නාස්ති වෙනවා. අපි වෙන මොනවා නැති වුණත් මේ හරියට අපි මේ ප්‍රශ්නෙට උත්තර හොයාගත්තොත් අපිට මේ රට ආහාර වලින් ස්වයංපෝෂිත කිරීම ගැටලුවක් නෙමෙයි. නමුත් අවාසනාවට මේ තියෙන පරිසර සංවිධානත් ඒ වගේ කණ්ඩායම් මේකට ඉඩ දෙන්නේ නැහැ. දැන් අපි එක වතාවක් උත්සාහයක් දැරුවා. ඔබතුමා දන්නවා මෙතනත් කතා වුණා රිලව් ලක්ෂයක් චීනයට යැවීම සඳහා සත්වෝද්‍යානවලට. මම සති දෙකකට ඉස්සෙල්ලා චීනය ගියා. ඒ වෙලාවෙත් ඒ අය බොහොම බලාපොරොත්තුෙන් ඉන්නවා ඒ සත්වෝද්‍යානවලට මේවා මේ ලබා දෙනවා නම් ඒගොල්ල කැමැත්තෙන් ඒ රට බාර ගන්න ඉන්නවා. ඒ රටේ මේ පෞද්ගලික සත්වෝද්‍යානවලට 20,000ක් විතර තියෙනවා සත්වෝද්‍යාන. නමුත් අවාසනාවට මේකට ඉඩ දෙන්නේ නැහැ. මේකට අධිකරණ ක්‍රියාවලියකට යොමු කරලා තියෙනවා. අධිකරණයට ඉදිරිපත් වෙලා තියෙන පරිසර සංවිධාන කීපයක් ඒගොල්ල දැන් මේක තහනම් කරලා තියෙනවා. ඉතින් දැන් අපිට වෙන විකල්ප මාර්ගවලට තමයි යන්න වෙන්නේ. සඳහා මට නෙමෙයි ඇත්තටම බලය තියෙන්නේ මේ මට යෝජනාවක් ඉදිරිපත් කිරීම. මමත් දැනුත් යෝජනා කරනවා ආරක්ෂක අමාත්‍යාංශයත් ඒ වගේම පරිසර වනජීවි අමාත්‍යාංශයත් එකතු වෙලා මේ මහා විනාශයට පිළිතුරක් අපිට හොයලා දෙන්න. අපි තාමත් බගෑපත්ත ඉල්ලා සිටින මේ අහිංසක ගොවීන් බොහොම අමාරුවෙන් වගා කරගත්තු දේවල් විනාශ වෙනවා. මේ දවස්වල එළවලු වලට එහෙම ගොවීන්ටත් හොඳ මිලක් ලැබෙනවා. නමුත් ඒ ටික පවා එක දවසෙන් විනාශ කරලා යනවා මේ වනසතුන්. ඉතින් ඒකට විසඳුමක් ලබා දෙන්න කියලා යෝජනා මටත් කරන්න වෙන්නේ වනජීවි අමාත්‍යාංශයත් ඒ වගේම අපේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමත් ඉන්නවා. දැන් තුවක්කු දීපු කට්ටියට පතුරුන් නැහැ කියන ප්‍රශ්නෙකුත් තියෙනවා. ඉතින් ඒ නිසා එක්ක ගිනියවි නිකුත් කරන්න සිද්ධ වෙයි. එහෙම නැත්නම් පතුරුන් දෙන්න වෙයි. යගේ මොන හරි ක්‍රියාමාර්ගවලට යොමු වෙන්න මට බලයක් නැහැ. නමුත් ඒ අදාළ අංශ මේකට ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා.
සංජීව එදිරිමාන්න මැතිතුමා.
මම අහනවා සර්.
ආරක්ෂක මැතිතුමා උත්තර දෙන්න.
කතානායකතුමනි, ආයක කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදාව සඳහා ආපදා පාත්‍රතාවය පවතින බව දනිමි. A2 පිළිගනිමි. A1 ගරු මන්ත්‍රීතුමනි, දීර්ඝ උත්තරයක්. ගංවතුර ඇතිරවීම පාලනය කිරීම සඳහා අවශ්‍ය සම්පූර්ණ පියවර ගැනීම ආරක්ෂක අමාත්‍යාංශයේ විෂයපතේට අයත් නොවුවද ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මගින් කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා අවම කිරීම සඳහා පාත සඳහන් දෑ සිදු කරනු ලබයි. මෝසම් වර්ෂාවන්ට පෙර ප්‍රදේශයේ අත්‍යවශ්‍යම ඇලමාර්ග හා කානු පද්ධතිවල බාධක ඉවත් කිරීම සඳහා එම දේපළ ආයත්වල ආයතනවල දිස්ත්‍රික් ලේකම් ප්‍රාදේශීය ලේකම් මගින් ප්‍රතිපාදන යොමුකොට ජල වාහනයේ බාධා රහිතව සිදු කිරීමට කටයුතු කිරීම. ගංවතුර මට්ටම් සැලකිල්ලටගෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන තාක්ෂණික උපදෙස් පරිදි මෝයකට අවශ්‍ය ප්‍රමාණයට විවෘත කිරීම. ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය කිසියම් සිතියම් ගත කොට එම සිතියම්ද ගංවතුර සම්බන්ධව ජනගහනයට පවතින අවධානම ග්‍රාම නිලධාරී කොට්ටාස මට්ටමින් සිතියම් ගත කොට එම තොරතුරුද අදාළ තීරණ ගැනීමේ ආයතන වෙත ලබා දී ඇති අතර එම තොරතුරු www.riskinfo web අඩවිය මගින් අවශ්‍ය ඕනෑම අයෙකුට භාවිත කිරීම පහසුකම් සැලසීම. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ලේකම් මගින් ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ප්‍රාදේශීය ලේකම් මගින්ද සෑම මෝසම් වර්ෂයකට පෙර රැස්වීම පවත්වා ආයතන වගකීම් යුතු නිලධාරීන් ඉදිරි ඇතිවිතිය හැකි තක්තේ පිළිබඳ දැනුවත් කර ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒවා නිසි ලෙස කළමනාකරණය කර දීමට කටයුතු කිරීම. ප්‍රදේශයේ පවත්න ආපදා ආශ්‍රිතව ආපදා පෙර ආපදා අවස්ථාවේ හා ආපදාවෙන් පසු ගත යුතු ක්‍රියාමාර්ග හා පුද්ගල වගකීම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම. ආපදා අවස්ථාවන්හි සෙවීම් හා මුදා ගැනීම් කටයුතු සහන සේවා කටයුතු ත්‍රිවිධ හමුදාව පොලිසිය හා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ප්‍රාදේශීය පරිපාලන යාන්ත්‍රණය හා සම්බන්ධීකරණය කොට අවශ්‍ය පහසුකම් සැලසීම හා පසු ආපදා යථාතත්වයට පත් කිරීමේ කාර්යයන් සම්බන්ධීකරණය කිරීම. ආ දෙක ගංවතුර පාරණය කිරීමට අදාළ සැලසුම් සකස් කිරීම ආරක්ෂක අමාත්‍යංශයේ විෂය පතයට අදාළ නොවන බව නිරීක්ෂණය කරමි. ආ තුන අදාළ නොවේ. ඈ පැන නොනගි.
ගරු ඇමතුමනි, මේ මම ඔබතුමා වගේ අලුතෙන් හිතන මිනිහෙක් ඉන්න නිසාමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ගරු ඇමතුමනි, අපේ දිස්ත්‍රික්කයේ ගංවතුරට අදාළව තියෙන විශේෂ ප්‍රශ්නේ හැදෙන්නේ මේ කුකුලේගඟ ව්‍යාපෘතියත් එක්ක කියලා ගමේ මහජනයා කියනවා. ලංකාවේ ඔබටත් අත්දැකීම් ඇති, ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා ඉංජිනේරු මතයයි සාමාන්‍ය මහජන මතය අතර ගැටීමක්. දැන් මෙතනදී මේ සාමාන්‍ය ගමේ ජනතාව කියන්නේ කුකුලේගඟ ව්‍යාපෘතියේ ජල කළමනාකරණය මීට වඩා විධිමත් කරනවා නම් මේ ප්‍රශ්නය අපිට කළමනාකරණය කරගන්න පුළුවන් කියලා. දැන් අතන අපේ ලලිත් වර්ණකුමාර මන්ත්‍රීතුමත් ඉන්නවා. එතුමාගේ ආසනයේ මෝල්කාව පරගොඩ පාර දවස් 21ක් ගිය අවුරුද්දට යට වුණා. පාලෙන්ද නුවර මගේ ආසනයේ කොටසක් විනාශ වෙනවා මේ ප්‍රශ්නේ. තේඩම් ටික කුමුරු ටික සියල්ල විනාශ වෙනවා. ඔබතුමාට පුළුවන් ද යම් මැදිහත්වීමක් කරන්න CEB එකත් එක්ක කතා කරලා මේ ව්‍යාපෘතිය නිසා ඇතිවන හදිසි ගං වතුර තත්ත්වයේ සම්බන්ධව යම් සොයා බැලීමක් කරන්න ගරු ඇමතුමා.
ඔබතුමා ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් මතු කරේ. ඒ සම්බන්ධයෙන් අපේ අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, මට නිරීක්ෂණය වෙච්ච එක කාරණාවක් තමයි ගං වතුර තත්ත්වය අවම කිරීම සඳහා අපි ලබා දෙන ප්‍රතිපාදන වල යම්කිසි අඩුවක්, ඒ වගේ මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් දක්වන ඒ දක්වන උනන්දුව පිළිබඳව අඩුවක් අපිට නිරීක්ෂණය වෙනවා. ඒ වගේම මේ කටයුත්තේදී අපි වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් එක්කත් බොහොම කිට්ටුවෙන් වැඩ කරන්න ඕනේ බව අපිට නිරීක්ෂණය වෙනවා. ඒ වගේම අපි මුළු රටේම ගං වතුර තත්ත්වය අපිට මුළුමනින්ම අවසන් කරන්න බැරි වෙයි. නමුත් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ව්‍යාපෘති ගණනාවක් අපි හඳුනගෙන තියෙනවා. ඒ ව්‍යාපෘති අතර තියෙන ප්‍රධාන ව්‍යාපෘතියක් තමයි කළුගඟ මිටිගේෂන් ව්‍යාපෘතිය. ඒ සම්බන්ධනුත් අපේ අවධානය යොමු වෙනවා. හැබැයි අපි සැලකිල්ලට ගන්න ඕනේ මේ ව්‍යාපෘති සඳහා විශාල මුදලක් වැය කරන්න රජයට සිද්ධ වෙන බව. ඔබතුමා සඳහන් කරපු කාරණාව සම්බන්ධයෙන් අපේ අවධානය යොමු වෙලා තිබෙනවා. එම සම්බන්ධයෙන් අපි ඉදිරියේදී සාකච්ඡාවක්
ඉක්මන් කරන්න
බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ටත් එම අවස්ථාව අපි උදා කරනවා.
කොහොම පුංචි කොටසක් දැන් මේ හදිසි විනාඩි ගානකින් යටවෙන එකට නේවි එක මැදිහත් වෙන්න නම් කළුතර ඉඳලා ගරු ඇමතුමනි ඒ සහය අරගෙන එන්න ඕන. අපිට බැරිද යම් తాවකාලික ස්ථානයක් හෝ නිර්මාණය කරගන්න වැස්ස එන වෙලාවේදී ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා ඒ ආසන්න ස්ථානයක යම් කණ්ඩායමක් ස්ථානගත කරන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් වල බලනවද?
ඒ ආපදා තත්ත්වයේ අපි පුරවකතනය කරනවා. ඒ පුරවකතනයන්ට අනුව නාවික හමුදාව, ත්‍රිවිධ හමුදාව ස්ථානගත කිරීම අපි දැනටත් සිද්ධ කරනවා. නමුත් ඔබතුමා කියන කාරණාව පිළිබඳවත් අපි
හරි
ලකා බලන්න.
බොහොම ස්තුතියි තිස්සත්නායකමැතුමා. තිස්සත්නායකමැතුමා ප්‍රශ්න අහලා යන්න. වෙළඳැමැතුමා ප්‍රශ්න අහන්න.
මම අහනවා ප්‍රධානකතුමා.
අයන්න එක වර්ෂ 2015 සිට 20 දක්වා කාලය තුළදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නීති අංශයේ ලියාපදිංචි කරන ලද පැමිණිලි 1556 අතුරින් 2020 දෙසැම්බර් 31 වන විට විසඳුම් ලබා දී තිබූ පැමිණිලි සංඛ්‍යාව 524ක්ද, විමර්ශන කටයුතු අවසන් නොකරන ලද පැමිණිලි සංඛ්‍යාව 73ක්ද, නිෂ්ප්‍රභා කරන පැමිණිලි සංඛ්‍යාව 166ක්ද, කැඳවීමට නියමිත පැමිණිලි සංඛ්‍යාව 456ක්ද වන අතර එක් එක් වර්ෂයේ 90 තොරතුරු ඇමලුම අංක එකේ දක්වලා තියෙන එක වෙනම දෙන්නම් ඔබතුමාට. අවුරුද්දෙන් අවුරුද්ද 2012-18 වර්ෂයන්ට අදාළ කාල පරිච්ඡේද තුළ පරීක්ෂණ කටයුතු කඩිනම් කර ගැනීම සඳහා පරීක්ෂණ වාරයන් පැවැත්වීම නියමිත තිබුණද, පත්කර ලද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් නොමැතිවීම මත පරීක්ෂණ වාර 181ක් අවලංගු කරලීමට සිදු වී ඇති බව වාර්තා වෙනවා. 2019 සහ 20 කාල පරිච්ඡේදය තුළ පරීක්ෂණ කටයුතු සිදු කිරීමේදී ගෝලීය COVID-19 වසංගතය පැතිරීම හේතුවෙන් ප්‍රමාද වීම සිදු වීලා තියෙනවා. ඒ වගේම අයන්න 3 2003 අංක 9 දන පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරී පනතේ යටතේ සිදු කර ලබන සහන පැමිණිලි විමර්ශන සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාපටිපාටිය වෙනස් කරමින් වඩා ඉක්මනින් පාරිභෝගිකයා වෙත සහන සැලසීමේ අරමුණින් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සහිතව දිස්ත්‍රික් මට්ටමින් පාරිභෝගිකට සහන අපේක්ෂිත පැමිණිලි විමර්ශනය කිරීමේ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම සඳහා මා විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී වෙත ලැබෙන පාරිභෝගික පැමිණිලි සඳහා පවත්වනු ලබන පරීක්ෂණ විධිමත් කිරීම මැයින් 2023 9/14 දින ඉදිරිපත් කරන අමාත්‍ය මණ්ඩලය සටහන සඳහා අංක 23.17.627.022 සහ 2023.10.10 වන දින අමාත්‍ය මණ්ඩලයේ තීරණය දැක්වෙන මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය අතිගරු ජනාධිපතිතුමා නිරීක්ෂණය පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබෙන පැමිණිලි විමධ්‍යගත කර විමර්ශනය කිරීමේ ක්‍රියාවලියේ නිත්‍යානුකූලභාවය පිළිබඳ නීතිපති මතය ලබා ගැනීමෙන් පසුව නීතිපති මතය අනුව ක්‍රියාත්මක වෙමින් දිස්ත්‍රික් මට්ටමින් පරීක්ෂණ මණ්ඩල පත් කිරීමට අවශ්‍ය කටයුතු සකසන ලදී. මේ අනුව සහකාර දිස්ත්‍රික් ලේකම් මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී සහකාර අධ්‍යක්ෂකගෙන් සමන්විත කමිටුවක් පත් කර අදාළ දිස්ත්‍රික්වල පරීක්ෂණ සඳහා මාර්ගෝපදේශ යටතේ පාරිභෝගික සහන පැමිණිලි කඩනමින් විසඳීම සඳහා කටයුතු කිරීම ක්‍රියාත්මකින් පවතිනවා. මෙමගින් පාරිභෝගිකයා කොළඹ නොපැමිණීම මගින් කාලය හා මුදල් ඉතිරි කර ගැනීම කර එම කටයුතු කාර්යක්ෂම ඉටු කිරීම මෙමගින් බලාපොරොත්තු වෙනවා. ආයන්න අදාළ නොවේ.
ඉලන් ජයතිලක මැතිතුමා ඇබ්සන්ට්. චාර්ල්ස් නිර්මලනාදන් මැතිතුමා
කර්ගන් සමනාරණ.
ඉලන් ජයතිලක මැතිතුමා තමුගේ ආසනයේ ඉන්නකු ප්‍රශ්න අහන්න.
ආනවගල් කතානායකතුමා
ආයක මෝටර් පරීක්ෂරු සංඛ්‍යාව 109යි. ආ දෙක 2015 සිට මෝටර් රථ පරීක්ෂක වරුන් විසින් වාහන පරීක්ෂා කළ සංඛ්‍යාව 259,000යි. 3 හදිසි අනතුරු සඳහා මෝටර් වාහන පරීක්ෂක විසින් මෝටර් වාහන ප්‍රවාහන කොමසාරිස් 104 ආකෘති පත්‍රය මගින් වාර්තා ලබා දෙන අතර එමගින් බහුල වශයෙන් අනතුරු සිදුවීමට හේතු හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමක් සිදු නොකරේ. එසේ වුවද එම වාර්තා මගින් අදාළ අනතුරු සම්බන්ධව තාක්ෂණිකරණ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කෙරේ. ඒ අනුව වාහන තිරිංග පද්ධතිය, සුක්කානම් පද්ධතිය, විදුලි පද්ධතිය හා ටයර් පද්ධතිය නිරීක්ෂණය කරනු ලබා දෙයි. අදාළ නොවේ.
අර කතානායකතුමා මගේ අතුරු ප්‍රශ්නය දොළවත්ත මන්ත්‍රීතුමා ඉදිරිපත් කරනවා. ගරු කතානායකතුමනි, සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමා ඇතුළු සියලුම පාර්ලිමේන්තු සියලු දෙනාටම. ගරු අමාත්‍යතුමනි, මේ අදාළ තත්ත්වය සම්බන්ධයෙන් අපි දන්නවා සමහර අවස්ථාවල මේ අධිකරණ ක්‍රියාවලියට මේ අදාළ පරීක්ෂකවරුන් අධිකරණයේ නඩු ක්‍රියාකලිය සහ මේ පරීක්ෂකවරුන් අතර නිරන්තර සම්බන්ධයක් තියෙනවා. මොකද හේතුව මේ රටේ පවතින අනතුරුත් එක්ක, මෝටර රථ අනතුරුත් එක්ක. ඉතින් මේ අය සුවිශේෂී වශයෙන් අපිට පුළුවන් නම් මේ සමහරවල් නඩු ඉබේම කල් යන අපි කතා නොකර අපි කතා කරන අධිකරණයේ කල්ගත වීම සම්බන්ධයෙන්. හැබැයි සමහර ලාවට මේ අය අධිකරණයේ ගිහිල්ලා සාක්ෂි දෙන්න ඕනේ, එහෙම නැත්නම් මේ පරීක්ෂණ කරන්න ඕනේ. මේ අය සම්බන්ධයෙන් මේක කාර්යක්ෂම කරන්න යම් යෝජනාවලියක් ඔබතුමා ක්‍රියාත්මක කරලා තියෙනවද, නැත්නම් මේක හඳුනගෙන තියෙනවද? මේ අධිකරණ ක්‍රියාවලියට නඩු කල්යන්නත් යම් මේ අය උමනාවෙන් කර දෙන්නේ නෙමෙයි. අපි දන්නවා නිලධාරීන් අඩුවීම තුළ සිද්ධ වෙන කාර්යයක්. මේ සම්බන්ධයෙන් හඳුනාගත්ත ප්‍රශ්නය සහ මේ සම්බන්ධයෙන් ලබා දීලා තියෙන ක්‍රමවේදය මොකද්ද? මේ ඉදිරියේදී මේක අඩුමතරමේ අවම කරගන්න.
ගරු කතානායකතුමනි, විශේෂයෙන් මෝටර රථ පරීක්ෂකවරු 108ක් තමයි ලංකාව පුරාම ඉන්නේ. දැනට විශේෂම රිය අනතුරක් සිද්ධ වුණාන් පස්සේ ඒ වාහනේ පොලිසියට ගෙනාවට පස්සේ තමයි රියදුරු පරීක්ෂකවරුන් ගිහිල්ලා පොලිසිය තමයි පරීක්ෂා කරන්නේ. ඉතින් ඒ අනුව මීට අවුරුද්දකට පමණ පෙරදී මේ අයට ඒ වාහනවල අංක සහ සියලුම දේවල් ලබා ගැනීම සඳහා ටැබ් යන්ත්‍ර අපි ලබා දීලා තිබෙනවා. ඒ අනුව කාර්යක්ෂම එයාගේ සේවාවන් ලබා දීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මං හිතන්නේ මෝටර පරීක්ෂකවරුන්ගේ වාර්තා ලබා දීම පිළිබඳව කිසිදු ප්‍රමාදයක් මේ වන විට ඇති වෙලා නැහැ. ඒ වාර්තා දින කීපයක් ඇතුළතදී අධිකරණයට ඉදිරිපත් කිරීමට මෝටර වාහන දෙපාර්තමේන්තුව කටයුතු කරලා තිබෙනවා.
ගරු කතානායකතුමනි, මගේ ඊළඟ අතුරු ප්‍රශ්නය සමන් ප්‍රියරත් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරනවා.
ගරු ස්තුති මිලන් ජයදිල මන්ත්‍රීතුමනි, ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මේ වාහන අනතුරක් සිදු වුණාය පස්සේ අද විශාල වශයෙන්ම තියෙන ගැටලුවක් තමයි මෝටර රථ පරීක්ෂකවරුන් ඒ වාහනය සම්බන්ධයෙන් මම කියන්නේ තත්ත්ව පරීක්ෂණ වාර්තාව ලබා දීමේදී යම් ප්‍රමාදයක් තියෙනවා. එතකොට ගරු ඇමතුමනි, ඒ වගේම අද තවත් එකක් තමයි නිර්මාණය වෙලා තියෙනවා, මේ අතරමැදියන් විසින් විශේෂයෙන්ම මේ මුදල් ගන්න තත්ත්වයක් මේ හරහා නිර්මාණය වෙලා තියෙනවා. එතකොට දැන් මේක ඇත්තටම නවත්තන්න නම් විශේෂයෙන්ම ඔබතුමා මේ වෙනුවෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග කවරේද කියන එක සම්බන්ධයෙන් මම අහන්න කැමතියි. ඒ වගේම මෝටර රථ පරීක්ෂකවරුන්ගේ සංඛ්‍යාව වැඩි දියුණු කිරීම සඳහා, ඒ කියන්නේ ඔවුන්ගේ සේවය වඩාත් ගුණදායක ලෙස ඵලදායක ලෙස ලබා ගැනීම සඳහා යම් වැඩපිළිවෙළක් අමාත්‍යාංශරා ක්‍රියාත්මක වෙන්නේ නැද්ද කියන කාරණේ ඔබතුමෙන් අහන්න කැමතියි.
පරීක්ෂකවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම පිළිබඳව මේ වන විට අවධානය යොමු වෙලා නැහැ. නමුත් ඉතාමත් වගකීමකින් යුතුව සඳහන් කරන්නේ විශාල ප්‍රමාදයක් ඇති වෙන්නේ නැහැ රියානතුරු සම්බන්ධව මෝටර රථ පරීක්ෂකගේ වාර්තාව ලබා දීම පිළිබඳව එවැනි කිසිදු වාර්තාවීමක් සිද්ධ වෙලා නැහැ. මේ පිළිබඳව තවදුරටත් ඔබතුමාට අදහස් ඉදිරිපත් කරන නිසා බලලා එහෙම ප්‍රමාදයක් තිබෙනවා නම් ඒක නැති කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ගැනීමට කටයුතු කරනවා.
හරි, චාර්ල්ස් නිර්මලනාදන් මැතිතුමා කැමැතිතුමා උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි, එක පුද්ගලයින් 16,082ක් පමණ සෙට්ටුකුල මූලික රෝහලෙන් වෛද්‍ය සේවන් සපයනු ලබා ගන්නු ලබයි. ආ දෙක නැත. ආ එක ළමා හා ප්‍රසව වාට්ටු සංකීර්ණ ස්ථිර ගොඩනැගිලි පරීක්ෂක පවත්වාගෙන යනු ලබන අතර 2009 වසරේදී ඉදිකරන ලද තාවකාලික වාට්ටු පරීක්ෂක රෝහල අනෙකුත් වාට්ටු පවත්වාගෙන යනු ලබයි. මෙන්ම නව ගොඩනැගිල්ලක රෝහල් රස අනාගාරය ස්ථාපනය කර ඇත. සෙට්ටුකුල මූලික රෝහලේ කාර්ය ආ දෙක සෙට්ටිකොල මූලික රෝහලේ කාර්ය මණ්ඩලය ඇතුළත අධිකරණ වෛද්‍ය නිලධාරී තනතුරු අනුමත වී නොමැත. ආ තුන ඔව් ඈ එක රටෙහි පවත්න ආර්ථික තත්ත්වය හමුවේ නව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැති බැවින් ඉදිරියේදී මේ පිළිබඳව සලකා බැලීමට හැක. ඈ දෙක ඉදිරියේදී අධිකරණ වෛද්‍ය නිලධාරී තනතුරු සහ තනතුරු අනුමත කරවා ගැනීමට කටයුතු කරනු ලැබේ. ඈ පැන නොනගී.
நன்றி கௌரவ அமைச்சரவர்களே, செட்டிக்குளம் வைத்தியசாலை என்பது வவுனியா மாவட்டத்திலிருந்து கிட்டத்தட்ட 35-40 கிலோமீட்டருக்கு அப்பால் ஒரு தனியான ஒரு பிரதேச செயலகத்துக்கு உட்பட்ட மக்களை அடங்குகின்ற ஹாஸ்பிட்டலாக இருக்கிறது. இந்த வைத்தியசாலையில் மக்கள் சேவை பெற முடியவில்லை என்று சொன்னால் அவர்கள் வவுனியா மாவட்ட வைத்தியசாலைக்கு தான் சென்று தங்களுடைய சேவைகளை பெற்றுக்கொள்ள வேண்டிய தேவை இருக்கிறது. அங்கிருக்கிற மக்கள் குறிப்பாக பெரும்பான்மையானக்கள் விவசாயத்தை நம்பியிருக்கிறார்கள். அங்கிருந்து அந்த விவசாயத்திலும் மிகப்பெரிய ஒரு வருமானம் ஈட்டி கொடுக்க முடியாத ஒரு சூழ்நிலையில் அவர்கள் நாளாந்த செலவுக்கு கூட சிரமப்படுற மக்கள் தான் அந்த பிரதேச செட்டுக்குளம் பிரதேசத்தில் அதிகமாக இருக்கிறார்கள். அவர்களுக்கு ஒரு போதிய அளவு வைத்திய சேவை வழங்குவதற்குரிய வைத்தியசாலையைத்தான் வெண்கல செட்டுக்குள வைத்தியசாலை இருக்கிறது. கௌரவ அமைச்சர் அவர்களே, அந்த வைத்தியசாலையில் தற்பொழுது கூட அங்கிருக்கின்ற வைத்திய அத்தியட்சகர் ஒரு தற்காலிக வைத்திய அத்தியட்சராகத்தான் தற்பொழுது கூட இருக்கிறார். ஆகவே அங்கிருக்கின்ற ஏற்கனவே யுத்த காலத்தில் அந்த மெனிக்பாம் இருந்த காலப்பகுதிகளில் அங்கே ஒரு மிகப்பெரிய ஒரு வசதி படைத்த சகல வசதிகளும் கூட வைத்தியசாலையாக இயங்கிக் கொண்டிருந்தது. ஆனால் தற்பொழுது அதனுடைய செயல்பாடுகள் தற்காலிக நிர்வாகிகளை நியமிப்பதன் ஊடாக செயல்பாடுகள் குறைந்து கொண்டு செல்லுகிறது. தற்பொழுது அந்த வைத்தியசாலையில் கூட நீங்கள் ஜெயம்மோ அங்கில்லை. தற்பொழுது கூட நேற்று கூட வவுனியா மாவட்டத்தினுடைய செட்டுக்குள பிரதேசத்தில் வீரபுரம் கிராமத்தில் பப்படமையாண்ட ஒரு முன்னாள் ஆர்டிஎஸ் தலைவர் தவறுதலாக கிணத்துக்குள் விழுந்து இறந்து விட்டார். அவர் நேற்று காலம் 8 மணிக்கு இறந்தவரை நேற்று இரவு தான் வவுனியா வைத்தியசாலையை கொண்டு சென்றிருக்கிறார்கள். வவுனியா வைத்தியசாலையை கொண்டு சென்றவரை திருப்பி இங்கு கொண்டு வருவதாயிருந்தால் அவர்கள் சொந்த பணத்தில் கொண்டு வர வேண்டும். வவுனியால் இருந்து அவர்கள் சொந்த பணத்தில் கொண்டு வருவதாயிருந்தால் கிட்டத்தட்ட 15,000 ரூபாய்க்கு மேல முடியும். ஜேஎம்ஓ என்பது மிகப்பெரிய அவசரமான தேவையாக இருக்கிறது. அதே நேரத்தில் செட்டிக்குளம் வைத்தியசாலைக்குரிய கொர்னரும் அங்கு இல்லை. கொர்னரும் இல்லாத காரணத்தினால் அதையும் ஜேஎம்ஓவையும் கொர்னரையும் நடவடிக்கை நியமிப்பதற்குரிய நடவடிக்கையை அவசரமாக எடுக்க வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன்.
ගරු කතානායකතුමනි, ඔබතුමා කියපු දෙවැනි කාරණේ අපි කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරලා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙක් අනුමත කර ගැනීමට කටයුතු කරන අපිට ටික කාලයක් ගත වෙයි. පළවෙනි කාරණේ රෝහලේ අධ්‍යක්ෂතුමා පිළිබඳව දැනට වෛද්‍ය සේවයේ මේ වෛද්‍ය පරිපාලන පුරප්පාඩු 100% ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. ඒක අපිට ස්ථිරපත් වීම දෙන්න බැරිුනේ අධිකරණ කටයුත්තක් තිබිච්ච නිසා. අධිකරණ කටයුතු දැන් විසඳිලා තිබෙනවා. ඒ නිසා අපි ලබන සතියේ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කරන සෙට්ටිකුලම රෝහලටත් ඒ වෛද්‍ය අධ්‍යක්ෂවරයෙකු ලබා දෙන්න අපි කටයුතු කරනවා.
ගෞරව அமைச்சரவர்களே, என இரண்டாவது கேள்வி, அங்கு இரத்த பரிசோதனை செய்வதாக இருந்தா என்ன, சிறுநீரக பரிசோதனை செய்வதாக இருந்தா என்ன, அங்கு வைத்தியர்கள் துண்டெழுதி கொடுக்கிறார்கள், வெளியில் சென்று அவர்களுடைய பரீட்சை டெஸ்ட் செய்து வரும்படி, ஆகவே அங்கு அதுக்குரிய அவசர நடவடிக்கையாக புளட் ஜூரின் டெஸ்ட் பண்ணக்கூடிய அந்த பொருட்களை உடனடியாக செட்டிக்குளம் வைத்தியசாலைக்கு வழங்கும்படி நான் கேட்டுக்கொள்கிறேன்.
ගරු කතානායකතුමනි, අපිට උපකරණ ලබා දෙන්න පුළුවන් ඔබතුමාගේ ප්‍රශ්න තියෙන ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන්. අලුතෙන් ගොඩනැගිල්ලක් හදන්න බැරි, හැබැයි පරිශ්‍රයේ ඉඩකඩ තියෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම මූලික උපකරණ ටික ලබා දෙන්න පුළුවන්. අපි එක කරන්න. හොඳයි.
සමම් ප්‍රිය හේරත් මහත්තුමා,
මම අහනවා ගරු කතානායකතුමනි,
කෘෂිකර්ම මහත්තුමා උත්තර දෙන්න. කෘෂිකර්ම මහත්තුමා,
ගරු කතානායකතුමනි, සමන් ප්‍රිය හේරත් මන්තුමා අසන ලද ප්‍රශ්නයට පිළිතුර, ශ්‍රී ලංකාවේ ඇති රජයේ බීජ ගොවිපළ සංඛ්‍යාව කොපමණද යන්නට පිළිතුර, බීජ ගොවිපළ සංඛ්‍යාව 29යි. මේ 29 අයිස්වත් තියෙනවා මන්ත්‍රීතුමා, මම මේක කියවන්න ඔබතුමාට දුන්නම ප්‍රමාණවත් නේද?
දීර්ඝ වැඩි නම් ඒක සභාගත කරන්න.
කතානායකතුමා කියවන්න පරන්තන්, මුරුක්කන්, මහයිලුප්පල්ලම, පොළොන්නරුව, මල්වත්ත, කන්තලේ, කරදියන්නාරු, අඹතැන්න, සීතාඇලිය, මීපිලිමාන, කඳපොළ, පිදුරුතලාකල, උඩරදැල්ල, කුණ්ඩසාලේ, උල්පතගම, පැල්විහෙර, අලුත්තරම, රහංගල, ඉඟිනිමිටිය, එළුවන්කුළම, අඹේපුස්ස, වල්පිට, බණ්ඩාරගම, පස්යාල, බටාත, මිද්දෙනිය, තෙලිජ්ජවිල, වීරපාන, අම්බලන්තොට, මේවයි. තව විස්තර තියෙනවා දීර්ඝ වශයෙන්, එතුමට ඒක ලබා දෙන්නම් මම. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුර, බීජ වර්ග කවරේ දයන්න ප්‍රශ්නෙට පිළිතුර, වැටකොළු, පතෝල, බෝංචි, පිපිඤ්ඤා, කරවිල, මාළුමිරිස්, තක්කාලි, මෑ, දඹල, වම්බටු, බණ්ඩක්කා, නිවිති, තම්පලා, වට්ටක්කා, එළබටු, අලුපුහුල්, තිබ්බටු, රාමු, අර්ථාපල්. ඊළඟට වෙනත් බීජ වීහා වෙනත් භෝග යන්නට පිළිතුර, දැන වී, උඳු, මුං, කවපි, බඩඉනගු, රටකජු, කුරක්කන්, හල, සෝයා, කොල්ලු, මිරිස්, ලොකුලූුණු, රතුලූුණු. ආ එක ප්‍රශ්නයට පිළිතුර, මෙරට බීජ වර්ග ආනයනය කරන්නේ ද යන්නට පිළිතුර, ඔවු. ආනයනය කරන බීජ වර්ග වලට තියෙන මේ හයිබ්‍රීඩ් බීජ වර්ග, කරවිල, පිපිඤ්ඤා, වැටකොළු, තක්කාලි, වට්ටක්ක, වම්බටු, මාළුමිරිස්, මිරිස්, කංකුන්, මුරුංග, බෝංචි, රාබු, කැරට්, බීට්, බ්‍රොකෝලි, ගෝවා, මල්ගෝවා, අතුගෝවා, ලීක්, සලාද, බෙල් පෙප, නෝකෝල්. මේවා දේශීය වශයෙනුත් නිෂ්පාදනය කරන මේ හයිබ්‍රීඩ් තමයි මම මේ කියවගෙන යන්නේ. ඊළඟට අර්ථාපල්, බඩඉනගු, උඳු, කවපි, මුං, රටකජු, කුරක්කන්, තල, සෝයා, රතුලූුණු, ලොකුලූුණු, පළතුරුවලට පැපොල්, කොමඩු. ඊළඟ තුනට කොටසට පිළිතුර, රුපියල් මිලියන 20,786, එකැන් 2018 ඉඳල 22 දක්වා වියදම. මේක වෙනම චාට්ටයක් තියෙන, 2018 එකතුවට තියෙන 20,789. මට මේ විස්තර ගොඩක් තියෙන නිසා මම සභාගත කරනවා. නොවේසේ නම් මන්ද කියනකට පිළිතුර අදාළ නැහැ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, විශේෂයෙන්ම මම හිතනවා අද ඉතාමත්ම සෝචනීය තත්වයක් ගරු ඇමතුමනි, විශේෂයෙන්ම අපිට බීජ නිෂ්පාදනය කරන මධ්‍යස්ථාන තියෙන 29 ලංකාව පුරා. ඉතින් ඇත්තටම දිස්ත්‍රික් මට්ටමින් මේක අපි ස්ථාපිත කරන්න ඕනේ. ඉස්සර අපි දේශීය බීජ යම් ආරක්ෂණ වැඩපිළිවෙළක් තිබ්බා, තාක්ෂණය දියුණු නොවුනත් දුම්මැස්සේ ආරක්ෂණ ක්‍රමය තිබ්බා. ඉතින් අද මේක අපිට නැති වෙලා තියෙනවා. විශේෂයෙන්ම අද මේ හයිබ්‍රිඩ් බීජ සම්බන්ධයෙන් ඔබතුමා කතා කරා රුපියල් මිලියන 20,000කට අධික මුදලක් මේ වෙනුවෙන් වැය කරලා තියෙනවා. ඒ කියන්නේ 2018 ඉඳන් 2022 දක්වා. ඔබතුමාගෙන් අහන්න කැමති ඉස්සෙල්ලාම අද බොහෝ වෙලාවට මේ බීජ මාපියාවක් නිර්මාණය වෙලා තියෙනවා. ගෝජන්සයා මධ්‍යස්ථාන තියෙනවා. ගෝජන්සයා මධ්‍යස්ථානවල තියෙන්නේ අපේ රටේ නිෂ්පාදනය කරන බීජ නෙමෙයි බොහෝ වෙලාවට තියෙන හයිබ්‍රිඩ්. ඉතින් ඇත්තටම මේ රටේ විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කවලට අනන්‍ය වූ දේශීය බීජ අපිට ආරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් දැනට ආරම්භ කරලා තියෙනවාද බීජ බැංකු විශේෂයෙන්ම. මේක ඉතාමත් වටිනා දෙයක්. බීජ බැංකු දිස්ත්‍රික් මට්ටමේ ආරම්භ කරන්න ඕනේ. එහෙම ආරම්භ කරන්න ඔබතුමා වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවාද? ඒ වගේම විශේෂයෙන් මේ හයිබ්‍රිඩ් බීජ වලට පොර නිර්දේශයක් තියෙනවා. එතකොට මේ පොර නිර්දේශය දැම්මේ නැත්නම් මේ හයිබ්‍රිඩ් බීජ වගා කරන්න බෑ. ඉතින් අද මේ පොහොරයි බීජයි දෙකම එකට ඒකබද්ද වෙච්ච මාපියාව බවට පත් වෙලා තියෙනවා. අහිංසක ගොවියා හුරා කරන වැඩපිළිවෙළක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වෙනින් අමාත්‍යාංශයක් විදිහට ඔබතුමා ගත්ත ක්‍රියාමාර්ගය මොකද්ද කියන කාරණේ මම ඔබතුමායෙන් අහන්න කැමතියි.
කතානායකතුමනි, බීජ බැංකුවක් දැන්න තියෙන පේරාදෙණියේ අපේ තියෙනවා සුරක්ෂිතව අවුරුදු ගණනාවකට පෙර ඉඳලම ඔබතුමා කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට ඉඳලා ඒ කාලේ ඉඳලා බීජ ඒ බැංකුවේ තැන්පත් වෙලා තියෙනවා. ඒවයි සියලුම අපේ තියෙන පැරණි බීජ වර්ග ඔක්කොම තියෙනවා. ඒවයින් ඉල්ලන ආකාරයට ලබා දීමක් සිදු වෙනවා. නමුත් තිබෙන ප්‍රශ්නය තමයි දැන් තිබෙන හයිබ්‍රිඩ් වර්ග වලින් තමයි වැඩි අස්වැන්නක් එන්නේ. ඒ නිසා වාණිජ වශයෙන් මගා කරන සියලුම දෙනා බලාපොරොත්තු වෙන හයිබ්‍රිඩ්. ඒක අපි වැඩි ප්‍රමාණයක් ආනයනය කරනවා මේ රටට. ඒ වගේම අපේ රටේ දැන්ට නිෂ්පාදනය කරගෙන යනවා. උදාහරණයක් විදිහට කිව්වොත් මිරිස් හයිබ්‍රිඩ් මිරිස් එක දැන් ලංකාවේ නිෂ්පාදනය කරනවා. ඒ වගේම අපිට ඇතිවෙන්න මිරිස් ප්‍රමාණයක් බීජ නිෂ්පාදනයේ සිදු වෙනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන් ගන්න ඊළඟට බඩිරුඟු හයිබ්‍රිඩ් එකත් අපි සැලකුතු මට්ටමක නිෂ්පාදනයක් තියෙනවා. ඒ වගේම අපේ පැරණි බීජත් අවශ්‍ය ප්‍රමාණයට තිබෙනවා. ඒ වගේම අර්ථාපල් බීජ ලංකාවේ බීජවලට විශාල ඉල්ලුමක් තියෙන නිසා ඒක වැඩි දියුණු කිරීම සඳහා අපේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය හරහා මුදල් වෙන් කළා තියෙනවා. අපි මේ වතාවේ තව වැඩිපුර මුදලක් දීලා ඒක වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න කටයුතු කරනවා. ඉතින් අනිත් එළවලු වර්ගත් බොහොමයක් අපි නිෂ්පාදනය කරලා තියෙනවා. වගේම ඉතින් අර වාණිජ වශයෙන් මගා කරන ගොවීන් කැමති වෙන්නේ හයිබ්‍රිඩ් වගාවට. මොකද ඔබතුමා දන්නවා එතකොට කරවිල ගෙඩියක් ග්‍රෑම් 500කට විතර එනවා. පතෝල කරලා කිලෝ එකකට විතර එනවා. ඉතින් අර ඒ වගේ නිසා වැඩි අස්වැන්නක් ගන්න එක උනන්දුවක් තියෙනවා. ඒකට ඒ වගේම තමයි මන්ත්‍රීතුමා කියපු කාරණාව සත්‍යයක්. ඒ සඳහා පොහොර අවශ්‍යතාවයක් තිබෙනවා. ඉතින් මේ දෙකටම අවශ්‍ය බීජ ලබා දෙනවා. නමුත් අඩුපාඩු තියෙනවා. මම පිළිගන්නවා. මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මේ පහුගිය වෙලාවෙත් ගෙනල්ල උපදෙස් ලබා දුන්නේ මේ බීජ සුලභ කරන්න කියලා. දැන් කෙනෙකුට බීජ ටිකක් ගන්න ඕන වුණාට සල්ලි දීලා ගන්න තැනක් නැහැ. ඒ සඳහා වැඩපිළිවෙලේ අඩුපාඩුවක් තියෙනවා. ඉතින් මේ නිලධාරීන්ගේ හිඟය ඒ වගේ බොහෝ කරුණු ඉදිරිපත් කරත් මම ඒකෙන් සෑහීමකටපත් වෙන්නේ නැහැ. නමුත් මම දැන්ටමත් උපදෙස් ලබා දීලා තියෙනවා පහසුවෙන් කැමති බීජ වර්ගයක් ගන්න ඉඩ දෙන්න කියලා. විශේෂයෙන් මේ ගෘහ වශයෙන් ගෙවතු වශයෙන් මගා කරන එකට හොඳම දේ තමයි දේශීය බීජ. ඒකට පොහොර වල විශේෂ පොහොර වල අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය පරිදි කරගෙන යන්න පුළුවන්. තෙල්වල අවශ්‍යතාවයකුත් නැහැ. අපි ඒක ප්‍රවර්ධනය කරන්න වහාම ක්‍රියාමාර්ග වලට යොමු වෙන්න කියලා තියෙනවා. ගොවි ජන සේවා මධ්‍යස්ථාන සියල්ලටමත් මම උපදෙස් ලබා දීලා තියෙනවා මේ බීජ අලෙවි කිරීම සඳහා කටයුතු කරන්න කියලා.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ වීරසුමන මන්තුමා.
නියත කතානායකතුමනේ, කුසිකන මහත්මයාගෙන් අහනවා අර සමන් පියර මන්තුමා කියපු වගේම මේ බීජ වලින් අතිමහත් බහුතරයක් ගරු ඇමතුමනේ දැන් අපිට අවශ්‍ය ප්‍රමාණයට නැති නිසා ආනයනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා මේ අලුතෙන් පහුගිය දවසේ සම්මත වෙච්ච පනතත් එක්ක ඉතිහාසය පළවෙනි වතාවට කෘෂිකර්ම ශේෂ්ඨයට වැට් සහ බදු එකතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ බීජ වලටත් බදු එකතු වෙනවා. ඒ වගේම පොහොර වලටත් බදු එකතු වෙනවා. ඔබතුමාගෙන් දැනගන්න කැමති කෘෂිකර්ම ඇමතුමා වගේම වැවිලි කර්මාන්ත ඇමතිවරයා විදියට බරපතල ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙනවා. දැන් පොහොර වල BOP ඒ වගේම යූරියා පොහොර වලට බදු අයින් කරලා තියෙනවා. යම් ප්‍රමාණයක් අයින් කරලා තියෙනවා. බදු අය කරන්නේ නැහැ කියලා. නමුත් මේවා ආරකිත කරලා හදන පොහොර විශේෂයෙන්ම තේ වලට අවශ්‍ය පොහොර වලට මේ බදු සම්බන්ධව කිසිම නියාමනයක් සිද්ධ වෙන්නේ නැහැ. දැනුවත් වීමක් වෙන්නේ නැහැ. අද පොහොර වල මිල වැඩි කරලා තියෙනවා. එක එක ආකාරයෙන් හිතුමනාපයට තවමත් නිශ්චිත ආකාරයට ප්‍රාදේශීය අලවිකරුවන්ට ඒක මිල දැනුම් දීමක් වෙලා නැහැ. ඒක නිසා වැවිලි ශේෂ්ඨයේදී විශේෂයෙන්ම තේ වගාවේදී බරපතල ප්‍රශ්නයක් මේ පොහොර සම්බන්ධව තියෙනවා. ඒ වැට් එකේ කාරණාව සම්බන්ධව නිසි නියාමනයක් නැති නිසා. අනිත් පැයෙන් බැලුවම වැට් එක ගරු ඇමතුමනේ තේ වාර්තාවේ ගරු කතානායකතුමනේ මේ අවුරුද්දේ ජනවාරි මාසේ දළු බිල එනකොට ඔබතුමාටත් මටත්
හැම දළු කිලෝකෙම රුපියල් 40ක් විතර අඩු වෙලා තමයි හම්බ වෙන්නේ. වැට් එකට පින් සිද්ධ වෙන්නේ. ඔබතුමාටත් මටත් මේ කුඩා තේවතු ඇතුළු කුඩු තේ කර්මාන්ත සම්බන්ධව. දැන් තේ වාර්තිකයේදී බරපතල ප්‍රශ්නයක් අරුව ඇමැත්තුමනේ දැන් මේ වැට් එක අය කරන්නේ එහෙම නැත්නම් වෙන්දේසිකරුවාගෙන්ද තේ කර්මාන්ත හිමියාගෙන්ද එහෙම නැත්නම් අමුදේවිදළු සපේන අපෙන්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒක නිසා දළු බිල් හදන්නෙත් නැහැ. දැන් මේක හරි ආකාරයේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් මේ ආකාරයෙන් වැට් එක අපෙන් එහෙම නැත්නම් දළු සපයන්නන්ගෙන් අය කරවත අඩුම ගාන රුපියල්
40ක් මන් තේරුමා ඔය ප්‍රශ්නේ වෙනම ගන්න.
ඒ වැට් එක සම්බන්ධ කුස ඔබතුමා මේකට ඉඩ කරලා තියෙන බබුලාගේ ප්‍රශ්නේ අහන්නේ.
ප්‍රශ්නේ අදාළ කරන්නේ
නැතුව. කුස කර්මාන්තවරයා වැලි කර්මාන්ත අමතවරයා විදියට මේ වැට් එක සම්බන්ධ කාරණාවේදී මේ කුස කර්ම ක්ෂේත්‍රයේ යම් ප්‍රමාණයක නැගී සිටීමක් වෙන වෙලාවේ ඔබතුමාගේ වතින්ම කියන අපේ වතින්ම කියනවා නම් මේ පොහොර අරුබුදියත් එක්ක යම් ප්‍රමාණයක ප්‍රශ්නයක් වෙලා තිබිච්ච වෙලාවෙන් ඔළුව ඔසන වෙලාවේ මේ කාරණාව සම්බන්ධව දේශආදම් දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් මුදල් අමාත්‍යාංශය සහ කුසිකර මාත්‍යාංශය වැලිකර මාත්‍යාංශය ඒකාබද්ධව වහාම යම් මැදිහත් වීමක් වෙලා වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවාද නැද්ද කියන කාරණාව දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා ඔය සම්බන්ධයෙන් මම සාකච්ඡා කරාම මහ බැංකුවේ අධිපතිතුමා මට පොරොන්දු වුණා එහෙම බද්දක් ක්‍රියාත්මක කරන්නේ නැහැ
කියලා. ගරු කථානායකතුමනි මේ මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා ඒ කරුණ ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කරා. මේ පිළිබඳව අපි ලිඛිතවත් ඒ වගේම වාචිකවත් කරුණු ඉදිරිපත් කරා. අද කෘෂිකර්ම ශේෂ්ඨය යම් මට්ටමකට ගොවින් මේ ඉහළට යන්න සූදානම් වෙලා ඉන්න වෙලාවේ මේ වැට් නිසා ඒ අයට කරදරයක් ඇති වෙන්න බෑ. තේවලට මේ ප්‍රශ්නේ බලපෑමක් එන්නේ නැහැ. තේ වගාකරුවන්ට නැත්තම් ගොවින්ට ඒ ගැටලුව ඇති නොවන මට්ටමට ක්‍රියා කරන්න එකග වෙලා තියෙනවා. ඒ වගේම පෝර මේ වෙනකොට මේ කන්නේට අවශ්‍ය පෝර සියල්ල ආනයනය කරලා තියෙනවා. එතකොට ඒ අය මිලත් දාලා තියෙනවා. ඒ නිසා අපි කියලා තියෙනවා එහෙම කිසිම කෙනෙකුට වැඩි මිලට විකුණන්න එපා කියලා. වැඩි මිලට කවුරු හරි ගන්නව නම් වැට් එක එකතු කරනම් වැට් බිලක් ගන්න කියලා අපි කියලා තියෙනවා. මොකද පොහොරවල මිල දාලා තියෙන. ඒ වගේම ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව හරහා අපේ රජයේ පොහොර තියෙනවා. ඒවට ඒ රුපියල් 9000 මිල ගහලා තියෙන 9000ට තමයි ඒව විකිණෙන්. ඒ වගේම එන කන්නේ තමයි ආයේ පොහොර ආනයනය කිරීමක් සිද්ධ වෙන්නේ. ඒ වෙලාවට අපි වෙනම සාකච්ඡා කරනවා. මම මුදල් අමාත්‍යතුමා විදියට ජනාධිපතිතුමාට මේ කාරණේ පැහැදිලි කරා. එතුමා එකඟ වුණා ගොවින්ට අවහිරයක් නොවන ආකාරයට මේ කටයුත්ත සිදු කරන්න. දැන්ටමත් මම දන්නවා සමහර පෞද්ගලික අංශයයි වැඩි කිරීම කළා තියෙනවා. මම පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දුන්නා ඒවා වැට්ලීම් කරන්න කියලා.
බොහොම ස්තුතියි. ඉෂාක් රවුමාන් මැතිතුමා. ඔව් මදු මණ්ඩාර මැතිතුමා.
මැතිතුමා තාම මේ කන්නේ මහ කන්නේ ගොවීන්ට පෝරවලට මුදල් දාලා නැහැ. ඔබතුමා දැන් පෝර ගැන කතා කරනවා. මොකද ඒකට කරන්නේ ඔබතුමා? දෙවෙනි කාරණේ තමයි දැන් මේ මාසේ ඉඳලා වී අස්වැන්න එනවා. තමුන්නාසල කීරි සම්මා කියලා වෙන හාල් වර්ගයක් ගේන්න අවසර දීලා තිනා ටොන් 50000ක් නැතින ලක්ෂයක්. එහෙම්ම හාල් වී මිල වහී. මොකද්ද ඔබතුමා මේක ගැන කියන්නේ?
ගරු කථානායකතුමනි මේ පෝර වලට මුදල් ලැබීම අපි මේ වෙනකොට බිලියන 6ක් යවලා තියෙනවා. අද දවසේ තවත් බිලියන 3ක් යවනවා. මම පිළිගන්නවා මේකේ යම් ප්‍රමාදයක් සිද්ධ වුණා කියලා. මොකද මේ රටේ තියෙන මූල්‍ය තත්ත්වයත් මහ භාණ්ඩාගාරයේ තියෙන අමාරුවෙන් තමයි දෙන්නේ මිලියන 12000ක් විතර. ගොවි ජනතාවට මේ පොහොර සානාධාරය සඳහා මුදල් යවන්න ඕන. එක්කෙනෙකුට ලැබෙන මුදල අඩු වුණාට මේක එකතු වෙලා යනකොට ලොකු මුදලක්. එන්ද අද වෙනකොට තව බිලියන 3ක් අපිට ලැබෙනවා කියලා දැනුම් දීලා තියෙනවා. ඒක හෙට වෙනකොටම ඒ ගොවීන්ට යවන්න අවශ්‍ය පියවර ගන්නවා. ඒ මිලියන 12000ක් විතර යනවා ඔක්කොම. මිලියන 12000ක් වගේ. බිලියන 12000ක් විතර යනවා.
අපේට බිලියන 35ක් වෙන් කරලා තිබෙනවා.
නෑ නෑ මේ 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 සැරේට මේ අවුරුද්දකට නෙමෙයි. මේ කන්නේට. ඉතින් මේ කන්නේට මම කියන්නේ. මේ කන්නේට මම කිව්ව යන ගාන. ඉතින් මේ කන්නේට අපි ඒ ගාන වියදම් නෑ නෑ ඊට අතිරේකව තවත් වෙන වෙන දේවල් ගොවින් වෙත ලබා දෙනවා. මමත් කැමතියි මීට වඩා යම් ප්‍රමාණයක් දෙන්න තියෙනවා නම් මමත් ඉහෙලින්ම කැමතියි. මම ඉල්ලීම්නුත් කරලා තියෙනවා. නමුත් ඉතින් මේ ඔබතුමා දන්න මේ අද මේ රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක තමයි මේක තීන්දුවෙන්. ඒ වගේම වී මිලදී ගැනීම සම්බන්ධව ඔබතුමා අහපු ප්‍රශ්නෙට උත්තර තියෙන්නේ ඒ සඳහා වෙනම කමිටුවක් පත් වෙනවා. මුදල් අමාත්‍යාංශයෙන් තමයි මේ වතාවේ වී මිලදී ගැනීම සිදු වෙන්නේ. වීඅලේ මණ්ඩලයේ මිලදී ගැනීමක් සිදු වෙන්නේ නැහැ. මොකද අපිට දැනුම් දී තිබෙන විදියට වෙනම වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒ කමිටුවකින් කුඩා සහ මධ්‍යම පරිමාණ මෝල් කරුවන් වෙත අඩු පොලියට ණය ලබා දීලා ඒ හරහා වී මිලදී ගැනීමක් ගැන තමයි දැන් අපිට කැබිනට් මණ්ඩලයට දැනුවත් කළ
තියෙන්නේ. බොහොම ස්තුතියි. ඔව් මොකද්ද නෙල්සන් මන්ත්‍රීතුමා ඉක්මන් කරන්න වෙලාව
ගිහින්. ගරු කථානායකතුමනි ගරු අමතුමා දැන් ඔබතුමා කිව්වා පොහොරවලට ගරුමතුමා ඔබතුමා කව පොහොර වලට මුදල් දැන් වෙන් වෙලා තියෙනවා කියලා පොළොන්නර දිස්ත්‍රික්කයේ ගොවියෝ 65000කින් ගොවියෝ 13000කටයි පොහොර සානාධාරය ලැබිලා තියෙන්නේ. දැන් මේ කාලේ වෙනකොට බණ්ඩි පොහොර ගහන කාලේ ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතුරු ගොවියන්ටත් මේ ලැබිච්ච මුදල් වලින් පොළොන්නර දිස්ත්‍රික්කයේ ගොවියන්ට මේ මුදලෙන් සානාධාරය ලබා දෙනවද ඔබතුමා?
නායකතුමයි තාපත් පැහැදිලි මේ බණ්ඩිපෝර ගහන්න තමයි අපි මේ මුදල් මූලික වශයෙන්ම යෝජනා කරලා තියෙන්නේ. මොකද නැත්තම් අනිත් පෝර වලට මේ සල්ලි යොදලා නැත්තම් වෙනත් වැඩවලට යොදලා බණ්ඩිපෝර ගැහිම අතවසු කිරීම සාමාන්‍යයෙන් පුරුද්දක් වෙලා තියෙන නිසා ඒ නිසා දැන් මං කිව්වා බිලියන 3ක් අද ලැබෙනවා අපිට. ඒ බිලියන 3 හෙට දවසේ වෙනකොට ওই ප්‍රදේශ වලට යවනවා.
හරි බොහොම ස්තුතියි අමතුමා.
අඩුපාඩු තියෙන්න
පුළුවන්.
ඔබතුමා අහපු ඊළඟ ප්‍රශ්නෙට පිළිතුර මේ සහල් ගෙන්වීම සම්බන්ධව මම සහල් ගෙන්වීම සම්බන්ධව මං එකඟතාවයක් දීලා නැහැ. මම ඒක කියලා තියෙනවා අවශ්‍යතාවයක් නැහැ. අපිට අවශ්‍ය සහල් අපේ රට තුල නිෂ්පාදනය වෙනවා. මම පිළිගන්නවා කීරි සම්භවවල යම් හිඟයක් තියෙනවා. ඒ අනුව තමයි ඒ කටයුත්ත සිදුවෙන්න තීන්දුව කළ තියෙන්නේ. කෙසේ වෙතත් මං මගේ දැනටත් මම කියන්න කැමතියි අපිට අපේ ඔබ අපි කන අපි සාමාන්‍ය මිනිස්සු කන හාල්වල කිසිම හිඟයක් නැහැ. අපේ රටේ අවශ්‍ය ප්‍රමාණයට සහල් නිෂ්පාදනයක් සිද්ධ වෙලා තියෙනවා.
ඔව් බොහොම ස්තුතියි. අනේ අන්තිමා කාලය පැන්න.
ගරු ඇමතිතුමනි ඇත්තරම දැන් ඔය වෙළඳ අමාත්‍යාංශයෙන් කීරි සම්බ කියලා ගේන්න යන්නේ සම්බ. ඈ මේ කීරි කියන කෑල්ල බොරුවට දාලා සම්බ තමයි ගේන්න යන්නේ. ඔබතුමාගේ විරුද්ධ වීම ගැන අපි ගරු කරනවා. නිසා වහාම පුළුවන් නම් වෙළඳ ඇමතිතුමා ඉන්නවනේ මෙතන. මේ කීරි සම්බ කියලා සම්බ ගේන ජාවාරම ඔබතුමා කරනවද නැත්නම් මේක මොකද්ද ඇත්ත කතන්දරේ?
හරි බොහොම ස්තුතියි. ඇමතිතුමා ඇමතිතුමා දැන් ඔබතුමාගේ ප්‍රශ්න උත්තර දෙනවද?
ඔන්නම් උත්තර දෙන්න. හා
මොකද්ද
උත්තර දෙන්නද? ඔබතුමා කියොත් කරනවා.
හා කියන්නේ එක්ක ඔක
ඔබතුමා කියන්නේ. හා අතම ඇගතුමා කට උත්තර නැති වෙන්නේ නැහැ. මෙහෙමයි ඔබතුමා ජාවාරමක් කියලා කිව්වේ මොකක්ද හේතුවක් එක්කද? අපි පැහැදිලිව කැබිනට් මණ්ඩලයට දාලා තියෙනවා ගෙන්න සහල් වර්ගයේ මොන හල් වර්ගයක්ද කියන එක IR64 කියන එක ජාතිය ගේන කියන එක අපි කියලා තියෙනවා. ජාවාරමක් නෙමේ. ඔබතුමා අද එකක් පිළිගන්න ඔබතුමා රටේ මන්ත්‍රීවරයෙක් වශයෙන් අද කීරි සම්බා කිලෝ එකක් සම්බා කිලෝ එකක් අද වෙද්දි රුපියල් 140ක අධික ලාභයක් ඒ නිෂ්පාදකව අද රටේ ජනතාවගෙන් ගන්නවා. මොකද අද වෙද්දි කීරි සම්බ කිලෝ එක රුපියල් 340යි 350යි පාලන මිලක් තියෙනවා 260කට. එතකොට මේකේ නිෂ්පාදන වියදම වෙන්නේ රුපියල් 225යි 230යි. හරිනේ. එතකොට සම්බ වලත් තත්ත්වය ඒක තමයි. මොකද හේතුව සම්බ පාලන මිල 230යි හැබැයි 265යි 70යි සම්බ. එතකොට ඒ තුල පාරිභෝගිකයේ ආරක්ෂා කරන්න යම් වැඩපිළිවෙලක් අපිට අනිවාර්යයෙන්ම ගන්න වෙනවා. හැබැයි කීරි සම්බ සහ සම්බ තව මාස එකම ආරක්ෂිතල යනකම් වෙනද බොල්ට එන්නේ නැහැ. ඒ මොකද හේතුව ඉස්සෙල්ලම නාඩු වෙනවා ඊළඟට සම්බ වෙනවා ඊළඟට කීරි සම්බ වෙනවා. ඒතකොට ඒ නිසා අනිවාර්යයෙන්ම මේ සහල් දෙකට අවශ්‍ය කරන අයට පාවිච්චි කරන්න පුළුවන් සහලක් තමයි අපි මේ ආනයනය කරන 50000ක්. හැබැයි ඒක මේ 21 වෙනිදා වෙද්දී අවසන් කරන්න ඕන. මම හිතන්නේ නැහැ මේ 50000ක් ගේන්න පුළුවන් වෙයි කියලා අපි ඒ දුන්නු කාල සීමාව තුළ.
හරි බොහොම ස්තුතියි. කරේ අමතුමා මේ අත්තවත් අතුරු පස්ස අහන්න නැතුන් නතර කරන්න.
කෘෂිකර්ම ඇමතුමා කියනවා අතිරික්ත සහල් නිෂ්පාදනයක් තියෙනවා. ඒ තියෙද්දි තමයි තමුන්නාන්සේ කීරි සම්බත් ටොන් ලක් 50000ක් ගේන්නේ. අපි කියනවා මේක මේ ජාවාරමකට කරන වැඩක්. මේ ගොවියගේ වීමිල වහිනවා මේක නිසා.
හරි
හරි
තුමා අහන් හිටියේ නැද්ද? කෘෂිකර්ම ඇමතිතුමා කියනවා කීරි සම්බ හිගයක් තියෙනවා කියලා අහන් හිටියේ නැද්ද දැන්? ආයිත් එහෙනම් ඉතින් ආය කතා ගන්න එපා.
හරි එනවා තින් ඔය නතර කරන්න.
එහෙනම්
ප්‍රශ්න අංක 10. මොකද්ද ඔබතුමාගේ ප්‍රශ්නේ?
මයික් එක දෙන්න. ගරු ඇමතිතුමනි දැන් මේ වෙනකොට ඔබතුමා සඳහන් කළ පරිදි අර වගාහානි වලට වන්දි ලබා දෙන එක සහ මේ කන්නේට අවශ්‍ය පොහොර ලබා දීම ආරම්භ කළා තිබෙනවා. නමුත් රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ කල්තොට ගොවි ජනපදයටයි ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගොවියන්ටයි අර ලැයිස්තු හදලා වගාහානින් විදිහට හදවාගත්තු අයගෙන් ඉතාම සීමිත පිරිසකට තමයි වන්දි හම්බ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ කන්නේට ඕනි කරන පොහොර ටිකක් තවම හරියට හම්බ වෙලා නැහැ. පොහොර ලොකු හිඟයක් තියෙනවා. අපි දැන් ඊයේ පෙරේද දවස් දෙක තුනදී ගොවි සමිතියකත් කතා කළා, ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව එකක් කතා කළා. ඒ පොහොර ටික ඉක්මනට ලබා දෙන්න කියන එක තමයි ඉල්ලීම කරන්නේ. ඊළඟට වැට් ප්‍රශ්නේ නිසා පොහොර මිලට බලපාලා තියෙන එක තමයි ගරු කතානායකතුමනි, දැන් මේ පොහොර ආනයනය කරලා බෙදා හරින තොගහ සිල්ලර වෙලෙන්ද දන්නේ නැහැ. ඒගොල්ලෝ මේකට වැට් බද්දට යටත් වෙයිද යටත් නොවේද කියලා. ඒ නිසා යම් අනාගතයේ දවසකදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැට් ගෙවන්න කිව්වොතින් ඒගොල්ලන්ට අතින් ගෙවන්න වෙනවා. මේ තත්ත්වය නිසා ඒගොල්ලෝ වැට් මුදල අය කරපු මිලකට තමයි හැම එකේනම පොර විකුණන්නේ. දැන් අපි ඔබතුමාගේ තීරණයේ විදිහට මේ සහ පාර්ලිමේන්තුවේ තීරණයේ විදිහට රජයේ තීරණයේ විදිහට හරි දෙන්න කතා නැකද මම මේ ගැටලුව ඉතා වැදගත්
කාරණාවක්.
මේක නිවේදනය නිකුත් කළාට මදි. ඒ අයට නීතියක් පැනවිලා නැහැ. නීතියක් පැනවිලා නැති තත්ත්වයක් තුළ ඒගොල්ලෝ විකුණන සියලුම පොර බෙහෙත් කුසිකාර්මික ද්‍රව්‍ය වලට වැට් එක අය කරමින් ඉන්නේ. දැන් ඒගොල්ලෝ නිල වශයෙන් වැට් ඉන්වොයිස් දෙන්නෙත් නැහැ. අනිත් එක තමයි වැට් වලට ලියාපදිංචි වෙලා නැති එක්කෙනෙකුට මේ සාමාන්‍ය ගොවියෙකුට වැට් ඉන්වොයිස් එකක් දෙන්න ඒගොල්ලෝ බැඳිලා නැහැ. මේක නීත්‍යානුකූලව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා නිවේදනයක් නිකුත් කළා. වැඩිමිලට විකුණනවා නම් ඒ අයව මේ වටලීමක් හරි මොකක් හරි කරන්න කියලා වෙළඳ අමාත්‍යාංශය
කියන්නේ. මම එකම කාරණේ තුන් ගමනක් කියන්න ඕම නැහැ. ඒක කියන්න ගරු අමතුම උත්තරයක් දෙනවා.
ප්‍රශ්න කීපයක් ඇහුවා මේ වන්දි ලබා දීමේ කටයුත්ත කරු කතානායකතුමනේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ අවුරුදු එකමාරක් විතර ගිහිල්ලා. නමුත් මේ වතාවේ අපි විශේෂයක් විදිහට දැන් මාස කීපයක් ඇතුළත මේ කටයුත්ත කරගෙන යනවා. යම් යම් අඩුපාඩු තියෙන මේ නිලධාරීන් ගිහිල්ලා මේ කටයුතු කරනකොට අපි ඒ වගේම අභ්‍යාචනා පරීක්ෂණයකුත් තියෙන නිසා වන්දි ලබා දීම ඉදිරි මාසයක් විතර ඇතුළත අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම පෝර වලට පෝර හිඟයක් නෙමෙයි තියෙන්නේ. පෝර වලට ඔබතුමා කිව්වේ එක මම හිතන්නේ පැටලීලා වෙන්න ඕනේ. මුදල් යැවීම හෙට ඉඳලා මුදල් ලැබීමේ කටයුත්ත සිදු කරනවා. ඒ වගේම පෝර වලට වැට් එක සම්බන්ධව කියන දේ දැන් තියෙන්නේ මේ ගෙනාපුවා තියෙන ඒවා මිල ගහලා තියෙන. කවුරු හරි එහෙම වැට් එකත් එක්ක කියලා ගන්නව නම් අපි කියන්නේ බිලක් අර ඉල්ල ගන්න කියලා. එතකොට පෙනේවි ඒක
හරි ගරු එමතුමා බොහොම
ස්තුතියි.
සෞඛ්‍ය එමතුමා
ප්‍රශ්නාංක 9 පිළිතුරු දෙනවා. ප්‍රශ්නාංක 9
මොකක්ද
නැහැ